नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। सम्मा वाचा आनंद भाविता बहुली कथा राग विनय परियोसाना होती, दोष विनय परियोसाना होती, मोह विनय परियोसाना होती। ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම ආරෂ්ඨාංක මාර්ගය මුල් කරගෙන ධර්ම දේශනා මාලාවක් පවත්වගෙන යනවා. එතකොට මේ සඳහා අපි යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගැනීම සඳහා මග්ග සංයුත්තයේ, එහෙම නැත්නම් සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රය ඉදිරියෙන් තබා ගත්තා. බ්‍රාහ්මණ සූත්‍රයට මූලික වෙලා තියෙන එක්තරා සිදුවීමක්, එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ සැවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කරනකොට උන්වහන්සේ දකිනවා ජානුස්සෝණී කියන බ්‍රාහ්මණයෙක් සියල්ල ශ්වේත වර්ණයෙන් යුක්ත වෙච්ච, සුදු පාටින් යුක්ත වෙච්ච ඇඳුම් පැළඳගෙන ඒ වගේම සුදු පාට අශ්වයෙන් යොදවපු, සියල්ල සුදු පාට වෙච්ච ඒ විශේෂ රථයකින් සැවැත්නුවර පුරා සැරිසරනවා. එතකොට මේ සියල්ල සුදු පාටින් සැරසිච්ච මේ ජානුස්සෝණි බ්‍රාහ්මණයාගේ ඒ විභූතිය දකින ඒ නගරවාසීන් ඉතින් මේ පිළිබඳව මමිතය පළ කරනවා. ඒ වගේම ඒ පිළිබඳව තමන්ගේ ප්‍රසාදය පළ කරනවා. ඉතින් ඒ නිසා ඒක එදා නගරයේ සිදුවෙච්ච විශේෂ සිදුවීමක් බවට පත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සිදුවීම තමන්ගේ හිතේ සනිටුහන් කරගෙන ඊට පස්සේ ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකනවා. භාග්‍යවතුන් වහන්සේ මම මේ විදිහට පිණ්ඩපාතේ වැඩම කරද්දී ජානුස්සෝණි බ්‍රාහ්මණයා තමන්ගේ සියල්ල සුදු පාට අන්දමින් සරසලා තිබිච්ච ඒ අශ්වරතෙන් තමනුත් සුදු පාට වස්ත්‍රාභරණයෙන් සැරසිලා සැවැත්නුවර සැරිසරමින් හිටියා. ඒ අවස්ථාවේදී මිනිස්සයෝ ඒ පිළිබඳව බොහොම මවිතය ප්‍රකාශ කළා, ඒ අයගේ ඇගයීමකට ලක් වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට පුළුවන්ද මේ බඳු රථයක් මේ අපේ ධර්ම විනය සම්බන්ධයෙන් පණවන්න, ධර්ම විනය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්ද මේ බඳු දිව්‍යමය රථයක් මූලික කරගෙන. ඉතින් ඔය වගේ යෝජනාවක් තමයි ආනන්ද සාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරන්න. ඉතින් ඒක අහපු භාග්‍යතුන් වහන්සේ කියනවා, පුළුවන් ආනන්ද මේ විදිහට මේ ධර්ම විනය හා සසඳමින් මේ වගේ රථයක් මට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද්ද එහෙමනම් මේ රථය? ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං. බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි කියලා මේ විදිහට බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. මේ විදිහට පණවන්න පුළුවන්. ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගයට කියන වෙනත් විශේෂ නමක් වශයෙන්, සමාන පදයක් වශයෙන් මේ ධර්මයානාවක් බ්‍රහ්මයානාවක් මේ අනුත්තර වූ සංග්‍රාමය නැත්නම් ක්ලේශ සංග්‍රාමය ජය ගැනීම සඳහා යොදා ගන්නා විශේෂ යානාවක් විදිහට මේ ආරෂ්ඨාංක මාර්ගයේ මට පණවන්න පුළුවන්. එතකොට මේ ආරෂ්ඨාංක මාර්ගයට යොදන විශේෂ වචනයක් තමයි එතකොට ධර්ම යානාව, බ්‍රහ්ම යානාව කියන මේ විශේෂිත පදය. ඉතින් මේ විදිහට ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ ඊළඟට ඒ ආරෂ්ඨාංක මාර්ගයේ අන්තර්ගත වෙන කරුණු සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒකේ අපි දැන් මේ වෙනකොට ප්‍රඥා ශික්ෂාව අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කාරණා දෙක මූලික කරගෙන අපි දේශනා මාලාවක් මේ වෙනකොට සමාප්ත කළා. ඉතින් කවුරු හරි අද අලුතෙන් එකතු වෙච්ච පින්වතුන් ඉන්නවා නම් ඒ දේශනා මාලාව අහුන්කම් දෙන්න. ඉතින් එතකොට අපිට පුළුවන් ක්‍රමානුකූලව ඉදිරියට යන මේ විස්තරයට යම් දැනුමක් ඇතුව අවබෝධයක් ඇතුව සම්බන්ධ වෙන්න. ඉතින් අද අපි මේ වෙනකොට කතා කරගෙන යන්නේ සම්මා වාචා කියන කොටසයි. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග තුන ඇත්තටම සීල ශික්ෂා වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි දන්නවා ආරෂ්ඨාංක මාර්ගය ප්‍රධාන වශයෙන් ශික්ෂා තුනකට බෙදලා පෙන්නනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. එතකොට මේ ශික්ෂා තුන එකිනෙකට එකක් සම්බන්ධයි. සීල ශික්ෂාව සමාධි ශික්ෂාවට උදව් කරනවා, සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවට උදව් කරනවා, ඊළඟට ආයි ප්‍රඥා ශික්ෂාව සීල ශික්ෂාවට උදව් කරනවා, සීල ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවට උදව් කරනවා, මේ ආදී වශයෙන් ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඔවුනොවුන්ට උදව් කරන ස්වභාවයක්, අනුග්‍රහ කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට මේ ශික්ෂාව කෙනෙක් පුරමින් කටයුතු කරද්දී, නැත්නම් මේ ශික්ෂාවන් අනුව ඒවා අනුගමනය කරමින්, ඒවා තුළ තමන්ගේ ජීවිතය හසුරුවා ගනිමින්, හැඩගස්වා ගනිමින්, තව තව තමන්ගේ ජීවිතය පුරුදු කරද්දී, දියුණු කරද්දී, ඉතින් ඒ තුලින්ම භාගතුන් වහන්සේගේ දහම අනුව අපිට හිතා ගන්න තියෙන්නේ උතුම් වූ නිවන් සාක්ෂාත් කරගන්න අපිට අවස්ථාව සැලසෙනවා කියන එක. නැත්නම් මේ ධර්ම යානාවට නැගිලා කෙනෙක් ගමන් කරනවා කියන්නේ එතකොට මෙන්න මේ මාර්ගාංග දියුණු කරමින් ඉදිරියට ගමන් කරනවා කියන එකයි. එතකොට මේ මාර්ගාංග දියුණු කිරීමම එතකොට ප්‍රතිපදාව බවට පත් වෙනවා. එතකොට තමන් මේ ප්‍රතිපදාව විඳිනවා, තමන් මේ ප්‍රතිපදාව භුක්ති විඳිනවා. භුක්ති විඳිමින් තමන් මේ කටයුතු කරගෙන යනකොට තමන්ට අන්න ඒ භාගතුන් වහන්සේ පෙන්නන නිවන් දොරටුවක් විවෘත වෙලා ඒ නිවන් සුව සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා කියලා ඉතින් අපිට හිතන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ සම්මා වාචා කියන එක සැලකුවාම දැන් අපි ගිය සතියේ කතා කළා මේ සම්මා වාචා කියන කොටස අත් වශයෙන්ම ප්‍රධාන අංග දෙකකින් යුක්තයි කියලා. මේ රූප සටහනේ පෙන්ලා තියෙන ආකාරයෙන්ම දැන් මේ පිටුන්ට පේනවා මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මේ මාර්ගාංග පහම බැලුවාම ආකාර දෙකකින් භාගතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එකක් තමයි ලෞකික මට්ටම, අනිත් එක තමයි ලෝකෝත්තර මට්ටම. ඉතින් ලෞකික සම්මා දිට්ඨියක් ලෝකෝත්තර සම්මා දිට්ඨියක්. ලෞකික සම්මා සංකප්පයක් ලෝකෝත්තර සම්මා සංකප්පයක්. ඒ වගේම ලෞකික සම්මා වාචාවක් යහපත් වචනයක්, ඒ වගේම ලෝකෝත්තර යහපත් වචනයක්. එතකොට අපිට කෙටියෙන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු එක මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියලා දෙනවා මොකද්ද මේ මිච්ඡා වාචාව කියලා කියන්නේ? වැරදි වචනේ කියලා කියන්නේ මොකද්ද? ඒක හතර ආකාරයකින් පෙන්නනවා. ඒ තමයි මුසාවාදය, එමෙතම් දන දන බොරු කීම, ඊළඟට පිසුනා වාචාව, දන දන කේලාම් කීම, දෙදෙනෙක් පිරිසක් බිඳු වීම පිණිස ඒ අය අතර තියෙන සමගිය නැති කිරීම පිණිස ඒ කරන පිසුනා වාචාව, ඊළඟට පරුසා වාචාව කෙනෙක් අහන්න අකමැති, ඒ වගේමයි ඒ අයගේ හිත රිදෙන, ඒ අයගේ හිත බොහොම වේදනාවට ලක් වෙන අන්දමින් කතා කිරීම, පරුස වචන කතා කිරීම, ඊළඟට සම්ප්‍රප්පලාපය කිසිසේත්ම වැදගත්කමක් නැති කාලය කාදමන, තමන්ටත් අනුන්ටත් හානි කර හිස් වචන ප්‍රලාප දොඩමින් කාලය ගත කිරීම. ඒතර මෙන්න මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේ ඒ මිච්ඡා වාචා වශයෙන් ප්‍රකාශ කරනවා. එතකොට සම්මා වාචා වෙන්නේ මොකද්ද? ඔන්න ඔය හතරෙන් ඈත් වීම සඳහා දරන ප්‍රයත්නය ඒ වෙනුවට මුසාවාදයෙන් වැළකීලා ජීවත් වීම, පිසුනා වාචාවෙන් වැළකීලා ජීවත් වීම, පරුස වචනයෙන් වැළකීලා ජීවත් වීම, හිස් වචනයෙන් ප්‍රලාපයන්ගෙන් වැළකීලා ජීවත් වීම එතකොට සම්මා වාචාව බවට පත් වෙනවා. ඉතින් මේකේ තමයි අපි අර අදියර දෙකක් වශයෙන් ඒක ලෞකික සම්මා වාචාවක් ලෝකෝත්තර සම්මා වාචාවක් වශයෙන් පෙන්වන්නේ. ලෞකික සම්මා වාචා මට්ටමේදී කෙනෙක් උත්සාහවන්ත වෙනවා මම බොරු කියන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ බොරු කියන නරක පුරුද්ද මම අත්හැර ගන්න ඕනේ කියලා කෙනෙක් උත්සාහවන්ත වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා එයා දැන් සත්පුරුෂයෙක් වෙන්න දරන ප්‍රයත්නය. තාම පුද්ගලයෙක් පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි මේක ආශ්‍රව සහිතයි කියලා කියන්නේ. හැබැයි දැන් ගමන් කරන්නේ නිවැරදි ප්‍රතිපදාවක. පුණ්‍ය පක්ෂයේ තමයි දැන් ගමන් කරන්නේ. කුසල පක්ෂයේ තමයි දැන් ගමන් කරන්නේ. ඒ නිසා ඒ තනත්තා තුළ ඒ සාසවා පුණ්‍ය භාගියා උපදි වේපක්කා කියලා ඒ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ ලෞකික සම්මා වාචාවක් දැන් වඩා ගන්න අවස්ථාව සැලසෙනවා. එයා මොකද කරන්නේ? පුලුවන් තරම් තමන් වචනයක් ප්‍රකාශ කරන්න කලින් ඒක සත්‍ය දෙයක්ද කියලා විමසා බලනවා. ඒ වගේමයි කතා කරද්දිත් මේක සත්‍ය දෙයක්ද මම මේ කතා කරන්නේ කියලා විමසා බලනවා. කතා කළාට පස්සෙත් මේ සත්‍ය දෙයක්ද මම කියුවේ කියලා විමසලා බලනවා. පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං කියලා බුදුරජාන් වහන්සේ එදා ඒ පුංචි රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් අර ආවට ගියාට ඔහේ කතා කරන්නේ යම් කිසි සැලකිලිමත් වීමක් වගකීමෙන් යුක්තව කතා කිරීමක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඒ වගේමයි පිසුනා වාචාව. එතෙන්දිත් කෙනෙක් බිඳු වෙන පිරිසක් බිඳු වෙන අදහසින් ඒ අතර යම් විරසක භාවයක් ඇති කරන අදහසින් කතා කරනවා වෙනුවට දැන් මේ පිරිස සමගි කරන අදහසින් ඒ යම් සමගියක් තියෙනවා නම් ඒක තව තව ශක්තිමත් කරන අදහසින් තමයි යා කතා කරන්නේ. ඉතින් එතකොට මේ අන්දමින් දැන් පිසුනා වාචාවෙන් වළකිනවා. කේලං කියන එකෙන් වළකිනවා. ඊළඟට පරුසා වාචාවනුත් වළකිනවා. එයා දැන් කතා කරන්නේ බොහොම හෘදයාංගම වූ වචනයක්. අහන්න ප්‍රිය උපදවන වචනයක් අනිත් අයගේ හිතේ මනාපයක් සතුටක් ප්‍රසන්න බවක් ඇති වෙන වචනයක් තමයි කතා කරන්නේ. ඊළඟට හිස් වචන කතා කරනවා වෙනුවට යම්කිසි සත්‍ය වූ දෙයක් කතා කරනවා අර්ථවත් වූ දෙයක් පාසා අනිත් කෙනෙකුට යම්කිසි අර්ථයක් දනවන ඒ අයගේ ජීවිත හැඩගස්වා ගන්න උදව් උපකාර වන යම් වචනයක් තමයි කතා කරන්නේ. ඒතර මේ විදිහට දැන් එයා සම්ප්‍රප්ලාපයෙන් අයින් වෙලා එයා අර්ථවත් දෙයක් නිවැරදි දෙයක් කතා කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට දැන් එයා ටික ටික තමන්ගේ සම්මා වාචාව දියුණු කරනවා. දැන් ඒකේ දෙවනි කොටස නැත්නම් දෙවනි අදියර තමයි සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. කියන්නේ මේ ආර්ය වූ ඒ වගේමයි අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ග අංගයක් බවට පත් වෙන සම්මා වාචාව. ඒ ගැන තමයි අපි අද තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට පින්වත්නි අර බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ ලෞකික සම්මා වාචාවේ කටයුතු කරන යම් කෙනෙක්. දැන් එයා මේ ප්‍රතිපදාව ටිකක් සැලකිලිමත්ව උනන්දුයෙන් වුමනාවෙන් දෙකට දියුණු කරගෙන යනවා. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය එහෙමත් දියුණු කරනවා. ඒ වගේමයි ඉස්සරහා තියෙන මේ අනිකුත් මාර්ගාංග සම්මා සතිය සම්මා වායාම සම්මා සමාධි ඉතින් මේවත් දිනු කරනවා. ඉතින් එතකොට දැන් මේ විවිධ මාර්ගාංගවල සාමූහික ප්‍රතිඵලයක් වගේ තමයි දැන් මේ ඉස්සරහට යන ගමන සිද්ධ වෙන්නේ. මේක මේ තනියෙන් සම්මා වාචාව දිනු කිරීම නෙමෙයි සම්මා වාචාවට සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මිච්ඡා වාචං මිච්ඡා වාචාති පජානාති. සම්මා වාචං සම්මා වාචාති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි. දැන් එතකොට සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ යෝගාවචරයා දැන් දන්නවා මෙන්න මේක තමයි වැරදි වචනය මෙන්න මේක තමයි නිවැරදි වචනය. එතකොට එයා ඒ වැරදි වචනයෙන් අයින් වීම කියන එක එයා දැන් දන්නවා. මෙන්න මේකයි වැරදි වචනය කියලා කියන්නේ. එයාට එතකොට මිච්ඡා වාචාව ගැන යම් අවබෝධයක් තියෙනවා. ඒ වගේමයි සම්මා වාචාව ගැනත් නිවැරදි අවබෝධයක් තියෙනවා. ඒතර මෙන්න මේ අවබෝධය, මෙන්න මේ නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. ඊට පස්සේ මේ කටයුත්ත සම්මා දිට්ඨිය තිබුණ පමණින් සාර්ථක වෙන්නේ නැහැ. දැන් එතකොට එයා උත්සාහයකුත් දරනවා. වෑයම් කරනවා මිච්ඡා වාචාව පැත්තකට දාලා සම්මා වාචාව වර්ධනය කරන්න. සෝ මිච්ඡා වාචාය පහනාය වායමති සම්මා වාචාය උපසම්පදාය. ස්වාස්ස හෝති සම්මා වායාම. දැන් මේ අවස්ථාවේදී සම්මා වෑයම නැත්නම් යහපත් වෑයමක් වශයෙන් එයා මේ වැරදි වචනය අයින් කරන්න නිවැරදි වචනය ලං කරගන්න නිවැරදි වචනය භාවිතා කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේකට සම්මා වායාම කියන මාර්ගාංගයක් දැන් ඔන්න උදව් කරනවා. දැන් ඒ විතරකුත් මදි. දැන් මේ කටයුත්ත කරන්න නම් සිහියෙන් ඉන්න ඕනේ. තමන් කතා කරන්න යන්නේ මොකද්ද කතා කරන්නේ මොකද්ද කතා කළේ මොකද්ද කියලා යම්කිසි වැටහීමකින් එළඹ සිට සිහියකින් ඒ තැනත්තා කටයුතු කරනවා. ඉතින් එතකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා සෝ සතෝ මිච්ඡා වාචං පජහති. සතෝ සම්මා වාචං උපසම්පජ්ජ විහෙරති. සාස්ස හෝති සම්මා සති. දැන් යා සතිමත්ව කටයුතු කරමින් සිහියෙන් කටයුතු කරමින් මිච්ඡා වාචාව වැරදි වචනය බැහැර කරනවා. සම්මා වාචාව නිවැරදි වචනය එයා අනුගමනය කරනවා. සාස්ස හෝති සම්මා සති. මෙන්න මේක සම්මා සතිය බවට පත් වෙනවා. ඒතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ කෙනෙක් ගමන් කරද්දී මේ අනිකුත් මාර්ගාංගත් එක්ක යන සාමූහික ගමනක් තමයි තියෙන්නේ. ඒතකොට සම්මා දිට්ඨියෙන් නිවැරදි එල්ලය, නිවැරදි දැක්ම, නිවැරදි දිශාව ලබා දීලා තියෙනවා. ඊළඟට සම්මා වෑයමෙන් ප්‍රයත්නයක් දරනවා, උත්සාහයක් දරනවා සම්මා වාචාව අනුගමනය කරන්න, මිච්ඡා වාචාව බැහැර කරන්න. ඊට පස්සේ සම්මා සතියෙන් හොඳට සිහියෙන් කාලය ගත කරමින් සතිමත්ව බලනවා මේ වෙලාවේදී කතා කරන්න යන්නේ වැරදි වචනයක්ද නිවැරදි වචනයක්ද කියලා. එතකොට මෙන්න මේ සම්මා සති, සම්මා වායාම, සම්මා දිට්ඨි මාර්ගාංග තුන සම්මා වාචා මාර්ගාංගයත් එක්ක එකට ගමන් කරනවා. ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා වාචං අනුපරිධාවಂತಿ. අනුපරිවත්තಂತಿ. සම්මා සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය මේ සම්මා වාචාව කියන මාර්ගාංගයත් එක්ක එකට ගමන් කරනවා. ඒ අයත් අනුග්‍රහ කරමින් තමයි ගමන් කරන්නේ. ඉතින් මෙහෙම යන ගමනකදී තමයි එතකොට ටික ටික කෙනෙක් සම්මා වාචාව දැන් ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙන්නේ. එයා දැන් උත්සාහන්ත වෙන්නේ එතකොට මේ සම්මා වාචාව පාවිච්චි කළා කෙනෙක් හදන්න නෙමෙයි. පුජ්‍යලයක් හදන්න නෙමෙයි. කැපී පෙනෙන්න නෙමෙයි. පුජ්‍යලයක් කෙනෙක් වශයෙන් කැපී පෙනෙන්න එබඳු කටයුත්තක් කරන්න ගත්තොත් එතන ආයෙත් ආශ්‍රව වැඩෙන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. නමුත් දැන් එයා අනුගමනය කරන්න ඊට වඩා ටිකක් සුවිශේෂී වූ ප්‍රතිපදාවක්. දැන් ආශ්‍රව ෂය කරන ප්‍රතිපදාවක තමයි දැන් ගමන් කරන්න උත්සාහන්ත වෙන්නේ. ඒකයි මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයන් බවට පත්වන සම්මා වාචාවත් තමයි ප්‍රගුණ කරන්න යා උත්සාහන්ත වෙන්නේ. ඉතින් මේ ගැන ටිකක් තවදුරටත් විස්තර වෙන සූත්‍රයක් හම්බ වෙනවා, මහා ශුන්‍යත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එතෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමන්ගේ හිතේ දියුණු කරගන්ත යම්කිසි ශුන්‍යත ස්වභාවයක්, අරමුණක් ඇසුරු කරන්න නැතුව, අරමුණක් තුල එල්බ ගන්න නැතුව, අරමුණක් උපාදාන කරන්න නැතුව, ලෝකේ කිසිවක් උපාදාන නොකර ජීවත් වෙන ප්‍රතිපදාවක් යම්සි යෝගාවචරයක් හඳුනාගත්තහම ඒ ප්‍රතිපදාව තව තව බහුලීකృత කරන ආකාරය කදිමට විස්තර කරනවා. දැන් චූලසුඤ්ඤත සූත්‍රය, මහා සුඤ්ඤත සූත්‍රය කියලා ඒ එකලංග සූත්‍ර දෙකක් අන්තර්ගත වෙනවා. ඉතින් චූලසුඤ්ඤත සූත්‍රයේදී විශේෂයෙන් මතු කරලා පෙන්නන්නේ අර අපි ලෝකයක් බදාගෙන, ලෝකයක් කරදර ඔළුවේ දාගෙන කටයුතු කරනවට වඩා අපි ඊට මේ ඒ ටික ඔක්කොම අයින් කළා අපිට පුළුවන් නම් අරඤ්‍යගත වෙලා, රුක්ෂමූලගත වෙලා, ශුන්‍යාගාරගත වෙලා කටයුතු කරන්න. එතකොට ඒ තමන් හඳුනාගත්ත සීමිත පරිසරයේ නැත්නම් තෝරාගත්ත සීමිත පරිසරයේ වාසය කරනකොට අර ලෝකයක් කරදර දැන් පොඩ්ඩක් හිතින් අයින් වෙනවා. ඒව ගැන හිතන්න දැන් අවස්ථාවක් නැති වෙනවා. ඒවා ගැන තිබිච්ච සංඥාවන් දැන් හිතෙන් අයින් වෙනවා. ඒ වෙනුවට දැන් තියෙන්නේ ඔන්න මේ තමන් තෝරාගත්ත ගෙදර පරිසරයේ පමණයි. එහෙම නැත්නම් තමන් තෝරාගත්ත ආරණ්‍ය පරිසරයේ පමණයි. තමන් තෝරාගත්ත ශුන්‍යාගාරයේ පරිසරය ගැන පමණයි දැන් එයාට ප්‍රශ්නයක් තියෙන්නේ. යම්සි කරදර ගොඩක් තියෙන්නේ, ටිකක් තියෙන්නේ. හැබැයි අර ලෝකයක් කරදර දැන් ඔන්න හිතින් බැහැර වෙලා තියෙනවා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද අපි අද විශේෂයෙන් ගත්තොත් ජනමාධ්‍ය ආදී බොහොම අධිකව ක්‍රියාත්මක වෙන නිසා මිනිස්සුන්ගේ හිත් බොහොම ව්‍යාකූලත්වයට පත් වෙලා තියෙනවා. ගෙදර තියෙන ප්‍රශ්න වලට අමතරව ලෝකේ තියෙන ප්‍රශ්නෙත් ඔළුව දාගෙන තියෙනවා. රටේ තියෙන ප්‍රශ්නත් ඔළුව දාගෙන තියෙනවා. වෙන වෙන ලෝකවල තියෙන වෙන වෙන ග්‍රහලෝකවල තියෙන ප්‍රශ්නත් අපි ඔළුව දාගෙන තියෙනවා. ඉතින් කෙනෙකුට පුළුවන් නම් මේ ජනමාධ්‍ය ටික පොඩ්ඩක් පැත්තකින් තියලා, සමාජ මාධ්‍ය ටිකක් පැත්තකින් තියලා තමන්ගේ හිත සරල කරගන්න, සරල ප්‍රතිපදාවකට පිවිසෙන්න, අන්න එතකොට එයාගේ හිතේ යම්කිසි සංසිඳීමක්, සැහැල්ලුවීමක් નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවර සිද්ධ වෙන ආකාරය මේ චූලසඤ්ඤත සූත්‍රයේදී දේශනා කරනවා. දැන් එපමණක් නෙමෙයි උන්වහන්සේ දේශනා කරනවා, දැන් මේ විදිහට ඒ ශුන්‍යාගාරයක් තෝරාගත්ත යම්කිසි යෝගාවචරයා ඊට පස්සේ ආගේ අවධානය කයට යොමු කරනවා, කායනුපස්සනාවක් වඩනවා. ඉතින් මේ කායනුපස්සනාවක් වඩද්දී එයාගේ අවධානය යොමු වෙන්නේ සතර මහා ධාතුන් කෙරෙහි. පඨවි ආපෝ තේජෝ වායෝ මේ කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දැන් මේ යෝගාවචරය ටික ටික අත්දකින්න. ඒ තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක්, කම්පණී වීමක්, චංචල වීමක්. ඉතින් මේ වගේ ධාතු ලක්ෂණ ගැන තමයි දැන් මෙයාගේ අවධානය විශේෂයෙන් යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ ධාතු ලක්ෂණ ගැන අවධානය යොමු වෙන්න ඒ ඒ පිළිබඳව හිතේ ඒකාග්‍රතාවය සමාධිමත් භාවය වැඩි වෙන්න එයාට දැන් අමතක වෙනවා ගෙදර තියෙන ප්‍රශ්න ටික. එයාට දැන් අමතක වෙනවා මේ ශුන්‍යාගාරයේ අනිත් අයත් තව කවුරු හරි ඉන්නවා නම් ඒ අය නිසා ඇති වෙන ප්‍රශ්න ටික දැන් එයාට අමතක වෙනවා. ඒ වෙනුවට දැන් එයාගේ හිතේ ඒ අනවශ්‍ය සංඥා අයින් වෙලා බැහැර වෙලා මේ ධාතුන් පිළිබඳව සංඥාව තමයි දැන් ඉස්සරහට එන්නේ. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති මේ විදිහට දැන් එයා ටික ටික ඒ ධාතු සංඥාව තමයි දැන් වඩන්නේ. එතන අභ්‍යන්තරික වශයෙන් යාට ධාතු ලක්ෂණ වැටහෙනවා. පඨවි ධාතු ලක්ෂණ, ආපෝ ධාතු ලක්ෂණ, තේජෝ ධාතු ලක්ෂණ, වායෝ ධාතු ලක්ෂණ. එතන මේ විදිහට ධාතු ලක්ෂණ දැන් යාගේ හිතේ හොඳට ප්‍රකට වෙනවා. ඊට පස්සේ බාහිර දිහා බැලුවත් එයාට දැන් පේන්නෙම ධාතු ස්වභාවයක්. එළියේ දැන් මේ ගෑනු මිනිස්සු එහෙම පේන්නේ නැහැ. දැන් එතනත් පේන්නේ විවිධාකාර ධාතු ස්වභාවයක්. ඒ වගේම ගස් කොළන් යාන වාහන ඒවා පේන්නේ නැහැ. දැන් එයාට පේන්නේ මේ එළියේ බැලුවත් ධාතු ස්වභාවයක් පේන්නේ. ඉතින් ඒකටකින් අපේ හිතේ ඒ ක්‍රමානුකූලව සිද්ධ වෙන සංඥා අතහරිමින් හිතේ සංඥා අඩුවෙමින් හිතේ තිබිච්ච සංකීර්ණ බව බැහැර වෙලා හිත සරල වෙමින් බොහොම ගැඹුරක් කරා යන ගමනක් බුදුරජාන් වහන්සේ මෙතෙන්දී මතක් කරලා දෙනවා. ඇතර පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මුළු ප්‍රතිපදාවම මෙන්න මේ සරලත්වය හරහා ගැඹුරු දකින්න ප්‍රතිපදාවක්. සංකීර්ණත්වය හරහා ගැඹුරු දකින්න ප්‍රතිපදාවක් නෙමෙයි. සරලත්වය හරහා ගැඹුරු දකින්න ප්‍රායෝගික ප්‍රතිපදාවක් තමයි විශේෂයෙන්ම භාවනාවේදී තියෙන්නේ. ඇතැම් වෙලාවට විවිධ අනිකුත් දේශනාවන්ගේ තියෙන යම්කිසි සංකීර්ණත්වයක්. ඒ සංකීර්ණත්වය තුළින් යම්කිසි බුද්ධිමය ආස්වාදයක් ලබන්නත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. නමුත් විශේෂයෙන්ම භාවනාවක් වඩද්දී භාවනාමය ප්‍රඥාවක් දියුණු කරද්දී ඒ මාවත විශේෂයෙන්ම යොමු වෙලා තියෙන්නේ සරලත්වය හරහා ගැඹුරු දකින්න ප්‍රතිපදාව. එතකොට මේ අවස්ථාවේදී දැන් කෙනෙක් අර වගේ සතර මහා ධාතුන් ගැන අවධානයෙන් කටයුතු කරනකොට එයාට ලෝකයක් කරදර නැහැ, නගරයක් කරදර නැහැ, ගමක් කරදර නැහැ, ගෙයක් කරදරත් නැහැ. දැන් යාට තියෙන මේ ශරීරය හා මේ පැන නගින ප්‍රශ්න ටික විතරයි. සත් මේ ශරීරය ගොඩ නැගිලා තියෙන්නේ සතර මහා ධාතුවක් නිසා. එතකොට එන්නේ සතර මහා ධාතුන් නිසා තියෙන ප්‍රශ්න ටික විතරයි දැන් යාට තියෙන්නේ. ඒ නිසා තියෙන සංඥා ටික විතරයි දැන් යාට තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් මේ සතර මහා ධාතුව ගැන යා හොඳින් අවධානයෙන් ඉන්නකොට දැන් මේ ධාතු ලක්ෂණ වලින් ඇතම් ලක්ෂණ හොඳට ප්‍රකටයි. ඇතැම් ලක්ෂණ එච්චර ප්‍රකට නෑ. එතකොට ඒ ප්‍රකට නැති ලක්ෂණ ටික හැලිලා හොඳට ප්‍රකට ලක්ෂණ එක යා කටයුතු කරනකොට එතකොට ඒ අප්‍රකට දේවලුත් හැලිලා යනවා. ප්‍රකට දේවල් එක විතරක් ඉන්න දැන් පටන් ගන්නවා. ඒ වගේමයි මේ ධාතුන් හතරෙනුත් ඇතැම් වෙලාවට මූලිකත්වය ගන්නේ එක ධාතුවක් පමණයි. අනිකුත් ධාතුන් තුන ටිකක් බැහැරට ගිය ගතියක් යටපත් වුණ ගතියක් තියෙනවා. ඒ වෙනුවට යම් කෙසේ එක් ධාතු ලක්ෂණයක් ඉස්මතු වෙච්ච ස්වභාවයක් ඉස්සරහින් ඉන්න ස්වභාවයක් ප්‍රකට වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී යෝගාවචරයේ හඳුනා ගන්නවා දැන් ඔන්න තියෙන පටවි ධාතුවේ ලක්ෂණ තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ආයතකොට මේ පටවි ධාතුවේ ලක්ෂණ හොඳින් විමසමින් කාලය ගත කරනවා. එතකොට දැන් අනිකුත් ධාතුන් තුන නිසා යම් සංඥා මේ ප්‍රමාණයක් තිබුණා නම් ඒකත් දැන් අයින් වෙලයි තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් තවත් සරල වුණා. එයාගේ මාර්ගය දැන් තවත් සරල වුණා. එතකොට විවිධ ධාතු ලක්ෂණ අතර දැන් ඒ මොහොතේදී වරකට ඉස්සරහට ඇවිල්ලා තියෙන යම්කිසි එක් ධාතු ලක්ෂණයක් පමණ. ඊළඟ අවස්ථාවේදී ඊළඟ ධාතුව පැමිණෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි යෝගාවචරයට තේරෙනවා මේ අවස්ථාවේදී මේ මොහොතේ අතිශය සතිමත්ව හිතේ ඒකාග්‍රතාවය පවත්වමින් කටයුතු කරද්දී මේ මොහොතේ ඉස්සරහට වෙලා තියෙන්නේ මේ එක ධාතුවක් පමණයි. තියා එතන 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 මේ ධාතු ලක්ෂණ විමසමින් විමසමින් කාලය ගත කරනවා. ඉතින් මේ තුල ධාතු මනසිකාරයක් වඩන්න වඩන්න එයාගේ හිතේ අර සංඥා අඩු වෙලා සංඥා බැහැර වෙලා ඒවා ශුන්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ ඉස්සරහට පැමිණි ධාතුවේ තියෙන දරතය, ඒ ධාතුවේ තියෙන ලක්ෂණ, ඒ ධාතුවේ තියෙන විපරිණාමය, ඒ ධාතුවේ තියෙන හැසිරීම පමණක් දැන් මෙයාගේ හොඳට අවධානය ලක් වෙනවා. ඉතින් මේ හරහා මේ බඳු ප්‍රතිපදාවක් මොහොතින් මොහොත ක්‍රියාත්මක වෙන්න වෙන්න බොහෝම සංසිඳිච්ච මනසකින්, ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකින් මේ කාර්යයේ නිරත වෙන්න නිරත වෙන්න. ඒතර මේ යෝගාවචරය ඇතුළ විපස්සනා නුවණක් අවදි වෙනවා. මේ ධාතුන් මුල් කරගෙන ඒවැ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒතර යාගේ කය කියලා යාට තනි ඒකකයක් වශයෙන් හඳුන ගන්න බැරි වෙනවා. මේ වෙනුවට හුදෙක් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් බව, මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නොමැති බව, මෙතන තියෙන හුදෙක් ශූන්‍ය ස්වභාවයක් බව දැන් මේ යෝගාවචර ටික ටික සාක්ෂාත් කරනවා. ඉතින් මේකම ටික ටික තවත් ඉදිරියට ගියොත් මේ ධාතු මනසිකාරයම මුල් කරගෙන, කායानुපස්සනාවම මුල් කරගෙන මෙයාගේ හිතේ ශුන්්‍යත ස්වභාවයක්, අනිමිත්ත ස්වභාවයක්, අපනිහිත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් දොරටුවක් විවෘත වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිවක් උපාදාන නොකර, කිසිවක් ඇසුරු නොකර ඉන්න පුළුවන් ගතියක් මේ තැනත්තාගේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් මහා ශුන්්‍යත සූත්‍රයෙන් මෙන්න මේ ගතිය, ඒ කිසිවක් උපාදාන නොකරන, කිසිවක් ඇසුරු නොකරන, ඒ අනිමිත්ත ස්වභාවයක්, ශුන්්‍යත ස්වභාවයක්, අපන්හිත ස්වභාවයක් තවදුරටත් දියුණු කරන ආකාරය ගැන තමයි විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඒකෙන් මම අද දේශනාවට මාතෘකා වශයෙන් මෙන්නත්නම් ඒ අපි ගත්ත සම්මා වාචාව මුල් කරගෙන කතා කරනවා නම්, ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා, දේශනා කරනවා, දැන් ඉබන්දු ඒ අනිශ්චිත ස්වභාවයක්, ශුන්්‍යත ස්වභාවයක්, කිසිවක් ලෝකේ උපාදාන නොකරන ස්වභාවයක් දිනු කරමින් වාසය කරන්න යම්කෙසේ යෝගාවචරයේ උත්සාහවන්ත වෙනකොට එයාට දැන් එහෙම උත්සාහයෙන් එයා තමන්ගේ ජීවිතය ගත කරනකොට යම් වෙලාවක තියෙන යාට හිතනවලු මම දැන් ටිකක් කතා කරන්න කියලා. දැන් යාට හිතනවා දැන් මම ටික යමක් කතා කරන්න ඕනේ කියලා දැන් යාට හිතෙනවා. දැන් එතකොට දැන් ඒත් එක්කම බුදුරජාන් වහන්සේ කියනවා, හැබැයි ඒත් එක්කම යාට හිතේ විශේෂයෙන් උමනාවක් ඇති වෙනවලු මේ හිත කෙලසන මේ පෘථග්ජන කතාවක්, අනාර්ය වූ කතාවක්, කිසිම අර්ථයක් නැති කතාවක්, මේ විරාගයක් නිබ්බිදාවක් පිණිස හේතු නොවන කතාවක්, නිවීමක් පිණිස හේතු නොවන කතාවක්, නිවන අවුරුණ කතාවක් කතා නොකර සිටීමට යා උත්සාහන්ත වෙනවා. එහෙම කතා වර්ග සාමාන්‍යයෙන් 32ක් පෙන්ලා තියෙනවා. දෙතිස් කතාව කියලා මේ පින්තුන් අහලා ඇති. දහමේ විස්තර කරන මේ දෙතිස් කතාවෙන් එකක්වත් නොකර ඉන්න දැන් මේ යෝගාවචරය යාගේ හිතේ යම් අදිෂ්ඨානයක් ඇති කර නැහැ තියෙනවා. දැන් කතාවට හිත නැමුණට මොකද? එයා අනිත් පැත්තට කල්පනා කරනවා, කිසිසේත්ම මේ දෙතිස් කතාවේ නම් මම නිරත වෙන එක සුදුසු නැහැ කියලා. ඉතින් ඒ ගැන පුංචි වචනයක් කියනවා නම් දැන් මේ දෙතිස් කතාවේ බැලුවහම අපි මේ කරන ඔක්කොම කතා ටික තියෙනවා. ඒ කියනවා රාජ කතා, චෝර කතා, මහා මත්ත කතා, යුද්ධ කතා, අන්ත කතා, පාන කතා, අන්න කතා, පාන කතා. ඉතින් මේ විදිහට 32ක්ම විස්තර වෙනවා. සරලව කියනවා නම් රජවරු ගැන කතා, ඊළඟට හොරු ගැන කතා, ඇමතිවරු මහා ඇමතිවරු ගැන කතා, ඉතින් පැමිණෙන විවිධාකාර යුද්ධ ගැන කතා, ඊළඟට කෑම ගැන, ආහාර පාන ගැන කතා, ඊළඟට සේනා ගැන, ඒ කියන්නේ මේ යුද්ධයට යන ඒ සේනාවන් සම්බන්ධයෙන් ඒවා ගැන කරන කතා, පැමිණෙන විවිධ භය ගැන, උවදුරු ගැන කරන කතා, ඊළඟට ඇඳුම් පැළඳුම් ගැන කරන කතා, ඊට පස්සේ මේ සයනාසන නැත්තම් කියනවා නම් මේ ඇඳ පුටු ඒව ගැන කරන කතා, ඊළඟට මේ පළඳින මාලා, ගඳ සුවඳ ඒව ගැන කරන කතා, ඊළඟට ඥාතීන් ගැන කරන කතා, යාන වාහන ගැන කරන කතා, ගම් ගැන, නිගමයන් ගැන කරන කතා, නගර ගැන කරන කතා, ජනපද ගැන කරන කතා, ස්ත්‍රීන් ගැන කරන කතා, ඊළඟට විවිධාකාර මේ මාර්ග ගැන කරන කතා, ඉතින් ඊළඟට මියගිය ඥාතීන් ගැන කරන කතා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ එින් එහාටත් ගිහිල්ලා මේ ලෝකය හටගත් හැටි ගැන කරන කතා, සමුද්‍රය හටගත් හැටි කරන කතා මේ විදිහට බැලුවාම මේ සාමාන්‍යයෙන් අපි යෙදෙන කතා ඔක්කොම ටික මෙතන තියෙනවා. දෙතිස් කතාවන්ගේ. දැන් එතකොට මොනවාද කරන්න අනුදැන වදාලා තියෙන කතා? අන්න ඒක තමයි අපිට විමසා බලන්න වටින්නේ. දැන් අර ප්‍රතිපදාව දිනු කරන ඒ යෝගාවචරයා දැන් යම්කිසි උත්සාහයක් දරනවා මේ තේරුමක් නැති මේ බඳු කතා. දැන් මේ බුදුහාඳුරෝ විස්තර කළා තියෙන මේවනම් කරලා වැඩක් නැහැ කියලා. දැන් මේ යන්නේ වෙන ප්‍රතිපදාවක්. දැන් මේ උඩුගම් බලා පීනන ප්‍රතිපදාවක් තමයි දැන් මේ යෝගාවචරය අනුගමනය කරන්නේ. මොකද දැන් මේ අපි කතා කරන්නේ සම්මා වාචාවේ ලෝකෝත්තර මට්ටම මේ පැත්තක් ගැන. ඉතින් එයාට එතකොට නිවන් දකින්න උවමනාව තමයි මූලික වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මික වර්ධනයක්, ආධ්‍යාත්මික ප්‍රගතියක්, ඒ තවදුරටත් තමන් සාක්ෂාත් කරපු යම්කිසි ශුන්්‍යත ස්වභාවයක් තවදුරටත් කොහොමද වර්ධනය කරන්නේ? ඒක තවදුරටත් තමන්ගේම බවට පත් කරගන්නේ කොහොමද? ඒ තුළ වාසය කරන්නේ කොහොමද? ඒක තමන්ගේ ජීවන ප්‍රතිපදාවක් බවට පත් කරගන්නේ කොහොමද? ඉතින් මේ අන්දමින් යොමු වෙච්ච සම්මා දිට්ඨියක් තමයි යාගේ හිතේ දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව තමයි එහෙනම් එයා සම්මා වාචාව හසුරුවන්. ඊට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ කරන්න වටින කතාවලුත් විස්තර කරනවා. මේ මහා ශුන්්‍යත සූත්‍රයේම. උන්වහන්සේ කියනවා අභිසල්ලේ කිඛා චේතෝ විනීවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා ඔන්න විශේෂිත පද රාශියකින් ඒ කරන්න සුදුසු කතාවන් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. තියෙනවා මේ තමන්ගේ දැනටත් තියෙනවා නම් යම්සි කෙලෙස් ප්‍රමාණයක් ඒ කෙලෙස් හඳුනා ගනිමින් ඒවා දුරු කරන. ඒ කෙලෙස් ලියලවා හරින. ඒ කෙලෙස් ෂය කරන යම්කිසි කතාවක් කරන්න පුළුවන් නම් අන්න ඒ බඳු කතාවක්. ඊළඟට මනස නිදහස් කරන යම්කිසි කතාවක්. මනසේ පංචකාමයන් ගැන තියෙන ඇල්ම දුරු කරන යම්කිසි කතාවක්. නිරෝධයක් ගැන, රූපසමයක් ගැන, සංසිඳීමක් ගැන, නිවීමක් ගැන කරන කතාවක්. ඊළඟට ඍජු අත්දැකීමක් ගැන, එහෙම නැත්නම් තමන් මේ දහම ඍජුව අත්දකින එක ගැන කරන කතාවක්. අවබෝධය ගැන කරන කතාවක්. නිවීම ගැන කරන කතාවක්. එතන මෙන්න මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ ඒ තමන් වහන්සේ අනුදැන වදාරන ඒ නිවරදි කතාවේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක්ම පෙන්නලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා ඒ එබඳු කතාවක එහෙමනම් අපි නිරත වෙනකොට අපේ හිතේ දැවීමක් ඇති වෙන්න බෑ. ඒ වගේමයි අපේ හිතේ දේවල් පිළිබඳව ලෝකේ තියෙන පංචකාමයන් පිළිබඳව ඇලීමක් ඇති වෙන්න බෑ. ඒ වගේමයි හිතේ යම්සි නීවරණයක් පහළ වෙලා තිබුණා නම් කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක් ඒවා පහළ වෙලා තිබුණා නම් ඒවා ටික ටික ෂේ වෙන කතාවක් ඕනේ මේ කතාව තුළින් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් හිතේ යම්කිසි කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් ෂේ වෙන ප්‍රතිපදාවක්, ඒ සඳහා යම්කිසි උදව්වක්, උපකාරයක් තමයි මේ කතාවෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ සුවිශේෂී කතාවක්. යන්නේ එබඳු කතා බුදුරජාන් වහන්සේ 10ක් දේශනා කරලා තියෙනවා. එකක් නෙමෙයි 10ක්ම දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ 10 ගැන අපි ටිකක් විමසලා බලන්න වටිනවා. මුලින් මෙන්නේ අප්පිච්ච කතා. ତොර මේ අප්පිච්ච කතාව කියවහම ටිකක් මේ ගිහි පිරිසගේ ප්‍රතිපදාවට විරුද්ධයි කියලා කියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගිහි පෙන්වතුන් කැමති පුළුවන් තරම් දේවල් තමන්ගේ කරගන්න. තමන්ට අයිති කරගන්න. පුළුවන් තරම් රැස් කරගන්න. තමන්ටමයි තමන්ටමයි මගේමයි කියලා පුළුවන් තරම් රැස් කරගන්න තමයි සාමාන්‍යයෙන් ඉතින් කැමැත්තක් තියෙන්නේ. ඒ හිත දුවන්නේ තව තව කොහොමද මම අරක උපයන්නේ කොහොමද උසස් වීමක් ලබා ගන්නෙ කොහොමද තව තව ගාණක් හොයා ගන්නෙ කොහොමද තව තව මගේ ඉඩකඩම් වස්තු දියුණු කරන්නේ කොහොමද කියලා ඒ බඳු පැත්තකට තමයි දැන් මේ සාමාන්‍යයෙන් හිත යෙදෙන්නේ. නමුත් මේ අප්පිච්ච කතාවේදී හිත හාත්පසින් විරුද්ධ පැත්තක් ගැන තමයි ප්‍රකාශ වෙන්නේ. දැන් හිත නානා ප්‍රකාර දේවල් ඉල්ලමින් යනවා වෙනුවට ඒ අඩුවෙන් ඉල්ලන ගතියක් ලද දෙයින් සතුට වෙන ගතියක්. ඇත්තටම ඊළඟට එන්නේ සන්තුට්ටි කතා කියන එක. ඒතර මේ අප්පිච්ච කතා සන්තුට්ටි කතා හරි ළඟට හරි එක ළඟ යන මේ ක්‍රම දෙකක්. ඒ කියන්නේ අප්පිච්චතාවය සන්තුට්ටිතාවය කියන එක ඒ ගුණ දෙක ඇත්තටම එකිනෙකට අත්වල් බැඳගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒතර අපේ හිතේ ආසාවන් අඩු නම් ලද දෙයින් සතුට වීම එතන තියෙනවා. එතකොට තමන්ට තියෙන වස්තු ප්‍රමාණය තමන්ට යැපෙන්න පුළුවන් නම් අන්න එතනින් සෑහීමකටපත් වෙනවා. කරන්න ලෝකේ තියෙන හැම දෙයක්ම ඉල්ල ඉල්ල ඒකෙන් අතෘප්තිකර බවක් තණ්හාවට දාසවීමක් කරන්නේ නැතිව මේ තැනැත්තා උත්සාහන්ත වෙනවා මේ තියෙන දෙයින් සතුට වෙන්න, ලද දෙයින් සෑහීමකටපත් වෙන්න. එතනින් ඇත්තටම මේ බැරිකම නිසා නෙමෙයි, Tamanට ඕනනම් කරගන්න පුළුවන්, ඕනනම් ලබා ගන්න පුළුවන්, නමුත් දැන් ඇති කියන හැඟීමක්. දැන් ඒ වෙනුවට විවේකයෙන් කාලය ගත කිරීමක් ගැන තමයි එහෙමනම් මේ ප්‍රතිපදාවේදී බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ. පින්වත් නැවතත් මම මතක් කරන්න අවශ්‍යයි, දැන් අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර සම්මා වාචාවක් සම්බන්ධයෙන්. ඒ නිසා මේක සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන, ඒ තමන්ගේ දියුණුව අපේක්ෂා කරන, භෞතික දියුණුව, සමාජීය දියුණුව අපේක්ෂා කරන කෙනෙකුට මේක ඇත්තට ගැළපෙන ප්‍රතිපදාවක් නෙමෙයි කතකින් බැලුවා. නමුත් දැන් මේ යෝගාවචරයා මේ ටිකක් ගැඹුරු ආධ්‍යාත්මික දියුණුවක් කෙරෙහි නැඹුරු වෙච්ච බවක් තියෙනවා. ඒත් එයා යම්සි කැපවීමක් කරනවා. මේ සාමාන්‍ය රටේ ලෝකේ ජීවත් වෙන අනිත් අය කරනවා දේම කරන්නේ නැතුව, රැල්ලට අහු වෙලා ගහගෙන යන්නේ නැතිව, දැන් මෙයා උඩුගම් බලා පීනන්න දරන ප්‍රයත්නේ තමයි එහෙනම් මේ ප්‍රකාශ වෙන්නේ. අනිත් අය නම් බලන්නේ පුළුවන් තරම් තමන් සතු කරගන්න, වැඩි වැඩියෙන් උපය ගන්න, වැඩි වැඩියෙන් තනතුරු මාන්න, තාන්න මාන්න, ඒ ඔක්කොම ටික ලබා ගන්න. හැබැයි මේ තැනත්තා දැන් යන්නේ වෙනත් මාර්ගයක. එයා එතකොට අප්පිච්ච කතාවක් තමයි කරන්නේ. තවත් කෙනෙක් එක්ක කතා කළත් එයා උත්සාහන්ත වෙනවා මේ ලද දෙයින් සතුට වීමක් ගැන කතා කරන්න. ඒ සන්තුෂ්ටිතාවයක් ගැන කතා කරන්න. තමන්ට තියෙන යාන වාහන වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, අමුදරුවන් වෙන්න පුළුවන්, රැකී රක්ෂා වෙන්න පුළුවන්. මේ හැම දෙයින්ම එයා දැන් නිකන් තෘප්තිමත් වෙච්ච ගතියක්. මේ ඇති කියන වගේ ගතියක් තමයි මෙතන ප්‍රකාශ වෙන්නේ. ඊළඟ පවිවේක කතා. විවේකයෙන් ඉන්න එක ගැන කතාවක්. ඒතර මේකෙත් විවිධ පැති තියෙනවා. දැන් මේ එක එක අංගයක් ගත්තාමත් සෑහෙන ක්ෂේත්‍රයක් ඔස්සේ ඉතින් විස්තර කරන්න පුළුවන්. කෙසේ නමුත් අපි කෙටියෙන් මතක් කරගත්තොත් දැන් එයා උත්සාහන්ත වෙනවා කාය විවේකයක් ලබන්න. දැන් নানা ප්‍රකාර වැඩ පටලව ගත්තාම කාය විවේකයක් නැහැ. අනිත් අය හම්බ වෙන්න යන්න ඕනේ, යාළු මිත්‍රයෝ හම්බ වෙන්න යන්න ඕනේ, තමන්ගේ රාජකාරී කරන තැන්වල පිරිස හම්බ වෙන්න යන්න ඕනේ. හැම තිස්සෙම ඉතින් වැඩ බහුලව, කාර්ය බහුලව තමයි කටයුතු කරන්නේ. නමුත් අර සන්තුෂ්ඨිතාවයේ කෙනෙක් තුල තියෙනවා නම්, අප්පිච්චතාවයේ කෙනෙක් තුල තියෙනවා නම්, එතකොට එයාට කාලයක් ඉතිරි වෙනවා. ඒ නිසා එයාට මේ විවේකයෙන් ඉන්න පුළුවන් බවක් දැන් ටික ටික සකස් වෙනවා. දහසකුත් එකක් වැඩ පටලවා ගන්නවා වෙනුවට එයා තමන්ගේ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය තනා ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට කෙනෙක් හුදෙකලා වීමම නෙමෙයි මෙතෙන්ද අදහස් වෙන්නේ. එයා කොහොමද පිරිසක් මැද වුණත් විවේකයෙන් ඉන්නේ? හිතේ කොහොමද විවේකයක් හදාගන්නේ? හිතේ කොහොමද සංසිඳීමක් ඇති වෙන්නේ? අනිත් අය කතා කරද්දී, අනිත් අය උත්සාහවත් කරද්දී, අනිත් අය දඟලද්දී තමන්ට පුළුවන් ද දඟලන්නේ නැතු වෙන්නේ? තමන්ට පුළුවන් ද විවේකයෙන් ඉන්න? තමන්ට පුළුවන් ද හිත සංසිඳීමකින් පවත්ව ගන්න? ඉතින් එතකොට බැලුවාම දැන් මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ නිවනටම යොමු කළා කරන දේශනාවක් එතන තියෙනවා. ඒ අනෙකුත් කතාවන් බැහැර කළා. දැන් මෙයා යෙදෙන්නේ ඒ විවේකය ගැන කරන කතාවක. කාය විවේකයක් කොහොමද ලබාගන්නේ කියලා කරන කතාවක්. හිතේ නීවරණ යටපත් කරලා හිතේ ඒකාග්‍රතාවයක්, සමාධියක්, චිත්ත විවේකයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන කරන කතාවක්. ඊට පස්සේ හිතේ තියෙන කෙලෙස් දුරු කළා, කෙලෙස් ක්ෂය කළා, නික්ලේශී වෙන ඒ උපදි විවේකයක් ලබන එක ගැන කරන කතාවක්. ඊට පස්සේ එනවා අසංසග්ග කතා. මේ සාමාන්‍යයෙන් නම් තියෙන්නේ පුළුවන් තරම් පිරිසත් එක්ක ඉඳගෙන කරටත දාගෙන. ඉතින් ඒ බොහෝ පිරිසක් එක්ක තමන්ගේ සමූහය මෙච්චරක් ඉන්නවා, තමන්ගේ දායකයෝ මෙච්චරක් ඉන්නවා, තමන්ගේ ඡන්දදායකයෝ මෙච්චරක් ඉන්නවා කියලා ඉතින් කරන කතාවක් තමයි තියෙන්නේ. නමුත් මෙතන එහෙම නෙමෙයි. ඒ වෙනුවට පුළුවන් ද හුදෙකලාව ඉන්න, අනිත් අයත් එක්ක ඇලී ගැලී වාසයෙන් බැහැර වෙලා ඉන්න, ඒ බඳු කතාවක් ගැන තමයි කරන්නේ. ඊට පස්සේ විරිය ආරම්භ කතා. මේ බඳු ප්‍රතිපදාවක්, කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවක්, නිවන් දකින්න ප්‍රතිපදාවක් සම්බන්ධයෙන් වීරයක් ඇනඹීම ගැන කරන කතාව. ඒ එහි නියලීම ගැන වීරය දනවන කතාව. ඒ තවත් කෙනෙක්වත් ඒ කෙරේ උනන්දු කරවන තමනුත් ඒ යෙදෙන ඒ පැමිණෙන විවිධ බාධාවන් ජයගන්න එබඳු බාධාවන් ඉදිරියේ නොසැලී කටයුතු කරන වැටුණත් නැවත නැගිටින එබඳු කතාවක් එබඳු වීරයවන්ත කතාවක් මේ උඩුගම් බලා පිහිනීමේදී පැමිණෙන විවිධ බාධාවන් ජය ගැනීම ගැන කරන කතාවක් තමයි එතකොට මේ විරිය ආරම්භ කතාව. මේ යන ගමන අනිවාර්යයෙන්ම අමාරු ගමනක්. දුෂ්කර ගමනක්. රැල්ලට අහු වෙලා ගහගෙන යන එක හරි පහසුයි. නමුත් දැන් මේ යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් මේ අනිකුත් ලෝකයේ පිරිස එක පැත්තකට යද්දී තමන් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න කරන ප්‍රයත්නය. එබඳු ප්‍රයත්නයන් ගැන කරන කතාවක්. ඊට පස්සේ එනවා සීල කතා. මේ සඳහා වමනා කරන සීලය ගැන යම්සි කරන කතාවක්. අපි එදා මතක් කරගත්තා. ඒ සතිපට්ඨාන සංයුත්තේ එන බික්කු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ සීලං නිස්සාය සීලේ පතිත්ථාය චත්තාරෝ සතිපට්ඨානේ තිවිදේන භාවෙය්‍යාසි. ඒ භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා ඒ සීලය ඇසුරු කරමින් සීලය මත පිහිටාගෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් ත්‍රිවිධ ආකාරයෙන් ප්‍රගුණ කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ. ඉතින් අපිට තේරෙනවා අතට යම්සි කෙනෙක් තමන්ගේ ඒ ආරක්ෂා කරන සීලය ගැන ඒකේ තියෙන යම්සි අඩුපාඩුවක් දැකලා ඒ ගැන ඒක හදා ගැනීම ගැන නැත්තම් තමන් රකින්න සීලයට වඩා අධි සීලයක් ගැන යම්සි සාකච්ඡාවක් කරනවා නම් අන්න ඒක සීල කතාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ සමාධි කතා. දැන් හිතේ ඒකාග්‍රතාවයක් කොහොමද දියුණු කරගන්නේ? ඒ සඳහා කරන උපකාරය කුමක්ද? කොහොමද සමාධියක් හදාගන්නේ? කොහොමද සමාධියක් දියුණු කරන්නේ? මොන මොන ක්‍රියාමාර්ගයන්ද ගන්න ඕනේ? මොන මොන උපක්‍රමද ගන්න ඕනේ? කොහේද ඒ බඳු අවස්ථාවක් ලබා ගන්න තියෙන තැන් කියන අන්න මේ සමාධියක් දියුණු කිරීම ගැන කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඒ බඳු සමාධියක් ගැන විමසනවා. ඒ සෙබඳු සමාධියක් ගැන විමසා බලනවා. ඒ වගේමයි ඒ සමාධියේ තියෙන ඇතැම් වෙලාවට හම්බෙන යම් යම් දුර්වලතා ගැන ඒකේ තියෙන විවිධ පැතිකඩ ගැන විවිධ සමාධියේ මට්ටම් ගැන සමාධිය කොහොමද තමන් හසුරුවන්නේ කියන එක ගැන ඔන්න කෙනෙක් සාකච්ඡා කරනවා. ඒකේ ප්‍රායෝගික පැත්ත ගැන කෙනෙක් සාකච්ඡා කරනවා. සමාධි කතා. ඊට පස්සේ පඤ්ඤා කතා. දැන් අපි මේ වෙනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ගැන සෑහෙන දුර සාකච්ඡා කරලා තියෙනවා. ඒතකොට අපිට තේරෙනවා. ඒතර ප්‍රඥාව කියන එක එහෙමනම් අපි ටිකක් තේරුම් ගත යුතු කාරණා රසක් සහිතයි. අපිට නිකාන් තමන්ගෙම පාරක් හොයාගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ගැන කරපු යම්සි දහමක් අපි අසුරු කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා එහෙමනම් යම්සි නිවැරදි දැක්මක් නිවැරදි අවබෝධයක් ලබා ගන්න. ඒතර ඒ ඉබඳු කතාවක් යම්සි කෙනෙක් කරනවා නම් ඒ ප්‍රඥාව නිවැරදි ප්‍රඥාව ඇති කර ගැනීම ගැන ඒ ගැන විමසා බැලීම ගැන යම්සි කෙනෙක් කතාවක් කරනවා නම් අන්න ඒක ප්‍රඥා කතාවක් බවට පත් වෙනවා. ඊළඟට එනවා විමුක්ති කතා. දැන් කෙනෙක්ගේ හිතේ ටික ටික ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න යථාභූත ඥාන දර්ශනයක් වැඩෙන්න වැඩෙන්න එතකොට අතහැරීමක් නිබ්බිදාවක් විරාගයක් තමයි යාගේ හිතේ නිතැතින්ම පහළ වෙන්නේ. මොකද අපි අපේ හිතේ අවබෝධය නැත්තම් අපේ හිතේ තියෙන්නේ ඒ වෙනුවට අවිද්‍යාවක් නම් අන්නේ අවිද්‍යාවෙන් මෙහෙවන නිසා හැම දෙයක් කෙරෙම තණ්හාවෙන් බැඳෙනවා. හැබැයි ඇතම් කෙනෙක් ඒ තණ්හාව ටික ටික ෂය කරමින් අවිද්‍යාව වෙනුවට ප්‍රඥාව වඩමින් කටයුතු කරනවා නම් අන්න එයාගේ හිතේ සැහැල්ලුවක් සාමකාමී ගතියක් නිදහසක් පොඩ පොඩ යෝගාවචරයට අත්දකින්න හම්බ වෙනවා. දැන් අපි මුලින්ම කතා කළා අර චූලසුඤ්ඤත සූත්‍රය මහා ශුඤ්ඤත සූත්‍රය මූලික කරගෙන දැන් අර ධාතු මනසිකාරයක් වුණත් වඩන යෝගාවචරයෙක් එයාගේ හිතේ ටික ටික මේ ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න. ඒ ධාතුන්ගේ ලක්ෂණ එයාට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න. හරි ඒ ධාතුන් ක්‍රියාකාරීත්වය එයාට තේරෙන්න තේරෙන්න. ඒ වේවැ නිතැතිම්ම තියෙන ඒ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය එයාට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න. ඒත් එයාගේ හිතේ මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය තමයි පහළ වෙන්නේ. ඇත්ත ඇටි සැටියෙන් දැන් එයාට තේරෙන්න පටන් ගන්නවා. මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බව මෙතන තියෙන හුදෙක් ධාතු ස්වභාවයක් බව ඒක මෙතන පමණක් මේ ලෝකේ තියෙන කොහේ භෞතික ස්වභාවයක් සැලකුවා එතනත් තියෙන මෙන්න මේ ධාතු ස්වභාවයක් කියලා මේ යෝගාචර ටික ටික අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට අන්න හිතේ පහළ වෙන නිබ්බිදාවක්. හිතේ පහළ වෙන විරාගයක්. හිතේ පහළ වෙන අතහැරීමක්. දැන් අන්න ඒ බඳු විමුක්තියක් පිළිබඳව කරන කතාවක්. එතකොට දැන් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඇතම දහමේ තියෙන බොහොම උත්‍ෘෂ්ට ප්‍රතිපදාවන් ගැන තමයි එහෙමනම් කතා කරන්නේ. දැන් මේ බඳු දෙයක් ගැන තමයි විමසා බලන්නේ. මේ බඳු දෙයක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඊළඟට එනවා විමුක්ති ඥාන දර්ශන කතා. මේ බඳු විමුක්තියක් සඳහා ප්‍රයෝගී වෙන මේ බඳු ඥානයක්. මේ බඳු විමුක්තියක් පිණිස උදව් කරන ප්‍රඥාවක්. මේ බඳු විමුක්තියක් පිණිස උදව් කරන සම්මා දිට්ඨියක් ගැන කරන කතාවක්. ඒතොර අපිට තේරෙනවා දැන් මේ බුදුහාමුදුරුව අපිට කතා කරන්න කියලා මේ මට්ටම් වලදී මේ අධ්‍යයන වලදී මේ ලෝකෝත්තර සම්මා වාචාවේදී ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම ඒ නිවන කෙරෙහි යොමු වෙච්ච ප්‍රඥාව කෙරෙහි යොමු වෙච්ච අවබෝධය කෙරෙහි යොමු වෙච්ච විමුක්තිය කෙරෙහි යොමු වෙච්ච කතාවක් තමයි කරන්න කියලා කියන්නේ. ඉතින් එහෙමනම් පින්වත්නි අපිට තේරෙනවා දැන් අර යෝගාවචරය එයා දැන් මේ නිවන් දකින්න තරණ ප්‍රයත්නේ ලෝකෝත්තර සම්මා වාචාවක් වඩන ප්‍රයත්නේ ඒ මාර්ගයේ දියුණු කිරීමේ එයා නිරත වෙලා ඉන්නවා. එයා එතකොට ඊට සරිලන කතාවක් තමයි කරන්න උත්සාහන්ත වෙන්නේ. එයාගේ හිත යම් අවස්ථාවක කතාවට නැමුණහම එයා ඒක තේරුම් අරගෙන ඒ අවස්ථාවේදී ඒ තේරුමක් නැති නිෂ්ඵල කතාවක යෙදෙන්නේ නැතිව මේ තමන්ට තවදුරටත් ඒ නිවනට උපකාරවන අවබෝධයට උපකාරවන තමන්ගේ සීලයට සමාධියට ප්‍රඥාවට උපකාරවන ඒ තමන් ටික ටික අත්දකින ඒ හිතේ ඒකාග්‍රතාවයට එහෙම නැත්නම් හිතේ සංසිඳීමට උපාදානයන්ගෙන් තොර වූ ස්වභාවයකට අනිශ්චිත ස්වභාවයකට ශූන්‍ය ස්වභාවයකට එබඳු කතා එබඳු තත්වයකට තව තව පොහොර වැටෙන. එබඳු තත්වයක් තව තව උද්දීපනය කර. ඒ මාර්ගයේ තව තව කටුකොහල් ඇරලා තව තව ඒක විස්තර කරන. ඒකේ යම්කිසි තමන්ගේ හිතේ කුකුසක් පැන නැගිලා තියෙනවා නම් සැකයක් පැන නැගිලා තියෙනවා නම් ඒවා දුරු කරන. මේ මාර්ගයේ තියෙන තව තව මාර්ගයේ තව තව විස්තර කරන කතාවක් තමයි එහෙනම් මේ තැනැත්තා කරන්න උත්සාහන්ත වෙන්නේ. එබඳු කතාවක තමයි යා නිරත වෙන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් මේ අනුව අපිට තේරෙනවා ටික ටික දැන් ඒ යෝගාවචරයා බොහෝම සූක්ෂමව තමන්ගේ කතාව හසුරවන ආකාරය. දැන් එයා කිසිසේත්ම බොරුවක් කියන්නේ නැහැ. කිසිසේත්ම කේලමක් කියන්නේ නැහැ. පරුෂ වචනයක් කියන්නේ නැහැ. ඒ වගේමයි ප්‍රලාපයක් කතා කරන්නේ නැහැ. දැන් අර්ථවත් දෙයක්මයි කතා කරන්න උත්සාහන්ත වෙන්නේ. නිධානයක් පෙන්වන වගේ දෙයක් තමයි පෙන්වන්න උත්සාහන්ත වෙන්නේ. ඒ වගේමයි තමන්ගේ හිතෙත් අනිත් අයගේ හිතවලත් එතකොට මේ මෙබඳු ප්‍රතිපදාවක් දියුණු වෙන දෙයක් ගැන තමයි කතා කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව කොහොමද මේ යෝගාචරයේක හික්මවන්නේ. මේක මේ එක පාට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අර බොරු කියමින්, කේලාම් කියමින්, හිස් වචන කියමින්, පරුෂ වචන කියමින් හිටිය තැනැත්තා තමයි ටික ටික පියවරෙන් පියවර ලෞකික සම්මා දිට්ඨියක ලෞකික සම්මා සංකප්පයක ලෞකික සම්මා වාචාවක ඒ ටික ටික හික්මවමින් බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව මේ අතිශය සූක්ෂම මට්ටමක් දක්වා අරගෙන එන ආකාරය මෙතන විස්තර වෙන්නේ. ඉතින් ඒ අනුව තවදුරටත් විවිධ සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් නිසා ඒ තැනත්තා විශේෂයෙන් මේ විවේකයක් ඇසුරු කරමින් විරාගයක් ඇසුරු කරමින් ඉබඳු කතාවක් කරමින් ඒ සඳහා යොමු වෙච්ච නිවනට නැඹුරු වෙච්ච කතාවක් කරමින් ඒ විවේක නිශ්චිතව විරාග නිශ්චිතව සම්මා වාචාව ප්‍රගුණ කරනවා කියලා. ඒ කියන්නේ දැන් එයා සම්මා වාචාව ප්‍රගුණ කරන්නේ අර මේ කලින් වගේ නිකන් හිතේ ආයාසයක් අරගෙන නෙමෙයි. දැන් එයාට ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. දැන් එයාගේ හිතේ හොඳ විමසීමක් තියෙනවා කරන කතාව ගැන යම් කිසි විමසා බැලීමක් සපිමත් භාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒක දැන් කාලයක් මුළුල්ලේ එයා වඩලා තියෙනවා. ඒ සඳහා ප්‍රයත්නයක් දරනවා. දැනටමත් එයා ප්‍රයත්නයක් දරලා තියෙනවා. ඉතින් එතකොට දැන් එයාට ඒක නිකන් හුරු වෙච්ච ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. දැන් බුදුහාඳුරු කියනවා, කතංච බික්ඛු කල්යාණ මිත්‍රෝ කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අරියං අට්ඨංගිකම් මහවේති අරියං අට්ඨංගිකම් මංකම් බහුලීකරෝති. කොහොමද ආනන්ද මේ කල්යාණ මිත්‍රයෝ සහිත කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණ ඒ යම්කිසි යෝගාවචරයේ මේ අරහෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරන්නේ? ඒ අරහෂ්ඨාංග මාර්ගය බහුලීකృత කරන්නේ කොහොමද? ඉදානන්ද බික්ඛු සම්මා වාචම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය. එයා දැන් මේ සම්මා වාචාව ප්‍රගුණ කරනවා විවේකය ඇසුරු කරමින්, විරාගය ඇසුරු කරමින්, නිරෝධය ඇසුරු කරමින්, අතහැරීම ප්‍රගුණ කරමින්. එතකොට අපිට තේරෙනවා දැන් අර සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් එහෙම හිත තවදුරටත් හරි මාර්ගයට යොමු කළා තියෙනවා. ඒ දේවල් අල්ලනවා වෙනුවට, බදා ගන්නවා වෙනුවට, උපාදාන කරනවා වෙනුවට, ග්‍රහණය කරනවා වෙනුවට දේවල් අතහැරීම ගැනමයි දැන් එතකොට මේ යෝගාවචරයාගේ හිත දැන් පුරුදු කරලා තියෙන්නේ. අරමුණු කෙරෙහි උපාදාන කරමින් අල්ල බදා ගනිමින් යනවා වෙනුවට ඒ උපාදාන වලින් තොරව වාසය කිරීමක් ගැන තමයි යාගේ හිත යොමු වෙලා තියෙන්නේ. ලෝකේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. රූප තියෙනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශයන් තියෙනවා. ඒ පංචකාමයන් තියෙනවා. නමුත් ඒ එකක්වත් ඇසුරු නොකර බොහොම නික්ලේශී ප්‍රතිපදාවක්, එමත් නැත්නම් බොහොම සියුම් ප්‍රතිපදාවක්, ඒ කරදර මේ දුක්ඛං කටළු බාධා මැද්දේ බොහොම සියුම්ම ඒකකවත් ගෑවෙන්නේ නැතුව ඒකක්වත් අල්ලගන්න යන්නේ නැතිව ඒවා තියෙන්දි ඒවා අතරින් බොහොම සූක්ෂමව යා නිර්වුල්ව යන ප්‍රතිපදාවක් ගැන තමයි එනම් මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මට මතක් වෙනවා අපේ ලොකු සාහනාංශය කියන කතාවක්. හරියට නිකන් අර ත්‍රිවිල් කාර්යෝ ඔච්චර මේ වාහන තදබදයේ තියෙද්දි එහෙන් මෙහෙන් දාලා අස්සෙන් දාලා යනවා. ඉතින් අන්න එතකොට අන්න ඉබඳු ප්‍රතිපදාවක් තමයි කතකින් බැලුවාම දැන් මේ යෝගාචරයත් කරන්නේ. මොකද විවිධාකාර බාධාවන් පැමිණෙනවා. විවිධාකාර රූප පේනවා, විවිධාකාර ශබ්ද ඇහෙනවා, විවිධාකාර ගඳ සුවඳ දැනෙනවා, විවිධාකාර රස දැනෙනවා, විවිධාකාර ස්පර්ශයන් දැනෙනවා. හිතටත් විවිධ අරමුණු එනවා. හැබැයි යෝගාවචරයා සැලකිලිමත් වෙනවා, දක්ෂ වෙනවා. ඒ එකක් එක්කවත් පැටලෙන්නේ නැතිව, ඒ එකක් එක්කවත් එකක්වත් උපාදාන කරන්න යන්නේ නැතිව. එහෙමනම් තමන් යන ප්‍රතිපදාව පුළුවන් තරම් සියුම්ව සූක්ෂමව අල්ල බදා ගන්න යන්නේ නැතිව ඉස්සරහට ඉස්සරහට යන්න. එතකොට මේ විවේකය කියන එක, විරාගය කියන එක, නිරෝධය කියන එක එකතකින් බැලුවම මේ නිවීම පැත්තටම තමයි යොමු වෙලා තියෙන්නේ. දැන් එයා අර ඉස්සර තරම් ආතතියකින් මේ කතා කරනව නෙමෙයි, දැන් નિરાයාසයෙන්ම ඒ දහමට යොමු වෙච්ච දෙයක් මෙයා කතා කරනවා. අපි ඒ කලින් විස්තර කරපු ඒ නෙවරද්දී දස කතාවේම එයා වියදෙන්නේ දැන් નિરાයාසයෙන්. ඒක දැන් එයාට දැන් පුරුද්දක් බවට පත් වෙනවා. අර දෙතිස් කතාවෙන් වෙන් වෙලා කටයුතු කරන්නේ දැන් નિરાයාසයෙන්. කලින් නම් එයා බොහොම සැලකිලිමත්ව ඒ ගැන ටිකක් බරපතල විදිහට කල්පනා කළා තමයි ඒ තමන් ඔය පැත්තට දාගත්තේ. දැන් හැබැයි ටිකක් දැන් ඒ කාලයත් මුළුල්ලේ ඒ තුළ දියුණු වීම නිසා ඒ ප්‍රතිපදාවේ නියැලීම නිසා දැන් අන්න ඒක යාට નિરાයාසයෙන්ම ඉන්න පුළුවන් ගතියකට ලක් වෙලා තියෙනවා. දැන් හිතේ විවේකයෙන්ම ඒ කටයුත්තේ යෙදෙන්න පුළුවන්. ඒ වගේමයි දැන් ඒ වෙනත් කෙනෙක් අනිකුත් කතාවක් කරද්දි, ලෝකේ ගැන කරද්දි, එහෙම නැත්නම් රටේ ලෝකේ දේවල් ගැන කරද්දි, ආසාව උපදින දේවල් ගැන කරද්දි, ලස්සන ලස්සන රූප ගැන කතා කරද්දි, ශබ්ද ගැන කතා කරද්දි, ස්පර්ශ ගැන කතා කරද්දි, ඒ අනිකුත් අය දහසකුත් ඒ වයිවර්ණ දේවල් ගැන කතා කරලා තමන්වත් ඒ පැත්තට පොළඹවන්න අදින්න කතාවක් කරද්දි ඒකෙනෙහි යම්කිසි විරාගයකින් කටයුතු කරන්න, එබඳු විරාගයකින් ඒ කතාවන් ගැන හැසිරෙන්න දැන් මේ යෝගාචරයට දැන් පොඩ පොඩ පුළුවන්කම ලැබෙනවා. දැන් අපිට කියන්න බැහැනේ මේ තමන් මේ උඩුගම් බලා පීනද්දි අනිත් අයටත් ඔක්කොම මේ නැවටම නගින්න කියලා. අනිත් අය ඉතින් වෙන වෙන නැව්වල යනවා. ඉතින් එතකොට දැන් එහෙමනම් තමන් ඒ අනිත් යන නැව් ගැන අනිත් අය කරන කතා ගැන තමන් හිතේ දෙගිඩියාවක් හිතේ වික්ෂිප්ත භාවයක් කුකුසක් ඇති කරගන්න යන්නේ නැතුව තමන් දැන් මාර්ගය ගැන යම්කිසි අත්දැකීමක් ලබලා තියෙනවා. ප්‍රතිපදාවක් දැන් ටික ටික වඩාගෙන යනවා. තමන්ට දැන් අත්දැකීම් තියෙනවා. ඒ තමන්ගේ අත්දැකීම මූලික කරගෙන තමන්ගේ අත්දැකීම් ඉස්සර කරගෙන එහෙනම් ඒ අනිත් අය කරන දහසකුත් එකක් නිර්ර්ථක කතාවලට ඇදිලා යන්නේ නැතිව තමන්ගේ තමන් අනුගමනය කරන ස්ථිරසාර ප්‍රතිපදාවේ නිරවුල්ව ගමන් කරනවා. ඊට පස්සේ වැඩි වැඩියෙන් එතකොට ඒ ඇතැම් වෙලාවට තේරුමක් නැති කතාවක් නම් යන්නේ තමන් නිශ්ශබ්ද වාසය කරනවා. අවස්ථානුකූලව විතරක් කතා කරනවා. ඉස්සර වගේ තමන් ඉන්නවා කියලා පෙන්වන්න කතා කරන්න යන්නේ නැහැ. තමන් කැපිලා පේන්න කතා කරන්න යන්නේ නැහැ. කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් ඉස්මතු වෙන්න ප්‍රසිද්ධ වෙන්න කතා කරන්න යන්නේ නැහැ. මොකද තමන් දන්නවා මෙතන යන්න වෙන්නේ උඩුගම් බලා පින්න ගමනක. මෙතෙන්දි මේ කතාව පාවිච්චි කළා කෙනෙක් වෙන්න පුජ්‍යලයක් වෙන්න මමෙක් වෙන්න ප්‍රසිද්ධ වෙන්න තහවුරු වෙන්න ගියොත් අන්න තමන් ආයිත් අර ආගාධයට තමයි වැටෙන්නේ. ආයෙත් තමන් අවිද්‍යාවක තමයි නිරත වෙන්නේ. අවිද්‍යාව තමයි වඩන්නේ. පුජ්‍යල භාවයක් තමයි වඩන්නේ. ඉතින් එහෙනම් පුළුවන් ද අපිට ඒ අනිත් පිරිසක් එක්ක ඉඳද්දි අපි තුම අපි රාජකාරී කරන තැනක අපිට යම්කිසි සාකච්ඡාවකට සම්බන්ත්‍රණයකට මේ සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී අපිට පුළුවන් ද ඒ අනිත් අය කරන කතාවන් ගැන බොහොම සතිමත්ව අහගෙන ඉන්න. එක පාට මැද්දට පැනලා කෑ ගහන්න යන්නේ නැතුව අපිට මුලවන්ද බොහොම උපේක්ෂාවෙන් ඒ ගැන අහගෙන ඉන්න. ඊට පස්සේ අවස්ථාවක් Tamanට ලැබෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. අවස්ථාවක් ලැබුණාට පස්සේ උද්වේග කර වෙන්නේ නැතුව කෙනෙක් වශයෙන් Tamanව හුවා දක්වන්න යන්නේ නැතිව Tamanට පුළුවන් දේ Tamanගේ අදහස අනිත් අයගෙත් හිත රිදෙන්නේ නැතිව බොහොම ව්‍යක්තව ඉදිරිපත් කරන්න. ඒ Tamanගේ අදහස බොහොම සාරගර්භ අදහසක් නම් තම වටිනා අදහසක් නම් ඒ අදහසත් බොහොම හොඳින් සනාථ වෙන අන්දමින් අනිත් අයට හේතු ගැන්වෙන අදහසින් අනිත් අයගේ හිත රිදෙන්නේ නැතිව ඒ නිවැරදි අදහස ඉදිරිපත් කරන්න තමන්ට පුළුවන්ද? ඒක අතින් බලනවා අපිට මේ වචනය හැසිරීම ගැන තිනවම ඊටාම මේ සූක්ෂම පැති හිතා බලන්න තියෙනවා. ඉතින් එතකොට මෙතනින් අදහස් වෙන්නේ නැහැ කිසිසේත්ම අනිත්‍යයත් එක්ක කතා නොකළ සිටිය යුතුයි කියලා. අපි කොහොමද මේ නිවැරදි කතාවක් අපි කරන්නේ? අපි කොහොමද නිවැරදි කතාවට අනිත්‍යයවත් යොමු කරන්නේ? ඒ වගේමයි මේ නිවැරදි කතාවක් කරන්න ගෙහෙල්ලත් තමන් ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්න යන්නේ නැතිව මේ අනාශ්‍රව වූ ප්‍රතිපදාවකට ගමන් කරන්න උත්සාහත් වෙන්නේ කොහොමද? ඉතින් බැලුවම හරිම පහසු ප්‍රතිපදාවක් නෙමෙයි මේ කතා කරන්නේ. බොහොම අමාරු ප්‍රතිපදාවක් බැලුවහම. මොකද අපි කෙනෙක් කතා කරන්න ගියාම දේශනයක් කරන්න ගියාම සම්මන්ත්‍රණයක තමන් කතා කරන්න ගියාම අනිවාර්යයෙන්ම තමන්ව අනිත් අයගේ අවධානය ලක් වෙනවා. ඉතින් එතෙන්දිත් තමන්ට පුළුවන් මේ කතාව ඇවිල්ලා මේ හුදෙක් තමන් සතු යම්කිසි දක්ෂතාවයක් පමණයි මේ කොයි කාලයක් තව තියෙනවද දන්නේ නැහැ. තමන්ගේ අදහස තව කෙනෙක් පිළිගත්තද ඒක ප්‍රතික්ෂේප කරාද කියලා දන්නේ නැහැ. ඒතකොට ඒ අදහසටයි මේ අය මේ ගෞරවකලේ මේ මට පුජ්‍යලයක් වශයෙන් කරපු ගෞරවයක් නෙමෙයි කියලා මේ යම් යම් උපක්‍රමශීලීව ඒ තමන් තුළ ගොඩනැගෙන ආත්ම දෘෂ්ටිය තමන් තුළ ගොඩනැගෙන ආත්ම වර්ණනය වර්ණනාව ඒකෙන් තමන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්න යන්නේ නැතිව පුළුවන් ද තමන්ට ඒ කතාව අවස්ථානුකූලව නිවැරදි පැත්තට හරවන්න. ඒ කතාවක් කරාට පස්සේ දේශනාවක් කරාට පස්සේ ඒ ගැන පස්සේ වෙලාවක ගෙදරාවට පස්සේ විවේකයෙන් ඉන්නකොට තමන්ව අගය කරමින් හිතේ පහළ වෙන විවිධ විතර්ක ඒවට අහුවෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්ද? ඉතින් ඒකාතිකෙන් බැලුවාම එතකොට බුදුරජාන් වහන්සේ මේ පෙන්වන ලෝකෝත්තර ප්‍රතිපදාව හරිම සූක්ෂමයි. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ තවදුරටත් කරපු එක ප්‍රකාශයක් කරමින් මම අද ධර්මදේශනාව සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මීට කලිනුත් මේ වාක්‍ය නැත්තම් මේ මාතෘකා බුදුහාම මේ මම මතක් කළා. බුදුරජාන් වහන්සේ කියනවා ඒත දත්තා භික්කවේ කතා, ඒත දත්තා මන්තනා, ඒත දත්තා උපනිසා, ඒත දත්තං සෝතාව දානං යදිදං අනුපාදා චිත්තස විමුක්ඛෝ. මාන්නේ යම් කිසි කතාවක් තියෙනවාද? යම් කිසි මන්ත්‍රණයක් සාකච්ඡාවක් තියෙනවාද? යම් කිසි ඇසුරු කිරීමක් තියෙනවාද? එළඹ සිටීමක් තියෙනවාද? තමන්ගේ කන් යොමු කිරීමක් තියෙනවාද? මේ සියල්ල යොමු වෙලා තියෙන්නේ මේ කිසිවක් උපාදාන නොකර සිත පැවැත්වීම කෙරෙහි. අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. අපි මෙතෙක් යම්සේ කතාවක් කරානම්, මෙතෙක් යම්සේ සාකච්ඡාවක් කරානම්, අපි මෙතෙක් යමක් ධර්මයක් කියලා ඉගෙන ගත්තනම්, ඒ කෙරෙහි කන් යොමු කරානම්, මේ සියල්ලම මස්තකා ප්‍රාප්ත වෙන්නේ, ඒ සියල්ල යොමු වෙලා තියෙන්නේ ඒ කිසිවක් උපාදාන නොකරන සිතක් කෙරෙහි. ඒක තමයි අන්තිම, නැත්නම් අපි පවත්වන්න ඕන අග්‍ර ප්‍රතිඵලය වෙන්නේ. ඒ බඳු ප්‍රතිඵලයක් කෙරෙහි තමයි එහෙනම් අපි මේ කරන සියලු කතා යොමු විය යුත්තේ. ඒ සියලු කතා කෙලවර විය යුත්තේ අන්න එතන. එහෙනම් ඒ බඳු තත්වයක් අපි සාක්ෂාත් කරගෙන, ඒ බඳු තත්වයක් තවදුරටත් වර්ධනය කරමින්, එයම අපේ ස්වභාවය ගැන බවට පත් කරමින්, අපේ ජීවන ප්‍රතිපදාව එයම බවට පත් කරමින් වාසය කරන්න පුළුවන් නම් අන්න ටික ටික නිවනට කිට් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමනම් පින්වත්නි, අදත් අපි මේ සම්මා වාචාව මුල් කරගෙන, එහෙමත් නැත්නම් මේ ආරෂ්ඨාංග මාර්ගයේ තුන්වෙනි අංගය මුල් කරගෙන තමයි දේශනාව පැවැත්වුවේ. ඉතින් මේ කරුණු කාරණා අපිත් හොඳින් තේරුම් අරගෙන, ඒවා ගැන තවදුරටත් විමසලා, අපිත් කරන කතාව නිවැරදි කතාවක් කරන්න, ඒ දස කතාවෙන් කාලය ගත කරන්න, දෙතිස් කතාව, ඒ නිෂ්ඵල කතාව බැහැර කරන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.